පස්සේ බණ අහනවා. දැන් එහෙම දේවල් වලට යනවා නේ. ඒ කියන්නේ දැන් කරනවානේ. ඒක කරන්න හේතු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔයා ඒකට යොමු වුණේ කොහොමද? ඒ කියන්නේ ඒක දිහා මේ ධර්මයෙන් බලන්න. මොකද්ද උනේ මනෝඉන්ද්‍රිය ඇවිල්ලා තිල් ගන්න ඕනේ කියන අරමුණ ස්පර්ශ වුණා. ඒ කියන්නේ ඒවා අර මේ ජීවිතේ පුරුදු කරපු ආයි කල්යාණ මිත්‍රයන්ගෙන් තිල් ගන්න ඕනේ කියලා එහම අර වචන ටික අහලා තියෙනවනේ මෙහෙම එකක් තියෙනවා කියලා එහම. එතකොට අර ඩස්බින් එකේ වගේ කැරකෙන අතර ඔය පොය එහෙම ලඟ වෙනකොට ඔවා කැරකෙන ඉඩකඩ තියෙනවා. එතකොට අර ඊ කැරකිලා එන එකක් ඇවිල්ලා තමයි ඔයා ඒකට කැමැත්ත දක්වගෙන පුද්දලභාවයෙන් ඉදිරිපත් වෙලා ඔය තිල් ගන්නෙ. එතකොට ඒකට බණ අහන්නෙත් ඒ වගේ තමයි. බණ අහන්න ඕනේ කියන අරමුණ ආවොත් එතකොට ඔය තිල් ගන්න ඕනේ අරමුණයි පොයයි දෙකම අමතක වෙලා තිබ්බනා. ඒ කියන්නේ කැලෙන්ඩරයක්වත් දකින්න නැතුව ඒ දෙකම අමතක වෙලා තිබ්බනා. අද සිල් ගන්නවා කියන කවාද ඊයේ මතක් වෙන්නේ නැහැ. වාදා හෙට මතක් වෙන්නේ. එතකොට ඊගත් ඔයාලට කියන්න පුළුවන් කොයි වෙලාවෙ මතක් වේද කියලා සිල් ගන්න ඕනේ කියලා අරමුණ. නැත්නම් යාළුවෙක් කෝල් කරලා කියනවා මා අඩෝ මචං මේ අඩෝ මේ හෙට සිල් ගන්න තියෙනව නේද මේ සිල් ගම්ම කියලා කියනවනේ. නැත්නම් කවුරු හරි අහන සිල් ගන්නවද හෙට ඒ වගේ ඒවා මතනේ උතෙන්ට යොමු වෙන්න හේතුවක් නැහැ. අර නිතර නිතර පරිහරණය කරන ඒවා නිතර නිතර එනවා. ඒ කියන්නේ අපේ මනෝඉන්ද්‍රියට ඉතින් අර ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර ධර්මයට අදාළ සිල් ගන්නවා ඒ දේවල් කරගෙන ආපු නිසා තමයි වෙන්නේ. ඉතින් ඒක කොයි වෙලාවෙද කොහොමද කියලා දන්නේ නැව ආපු ලනුම්ම තමයි කන්නේ.
සුත්තක් ඔකට මං කියනනම් අර චිත්තගල්ල හැම්බිරුන්ගේ අර මේ පත්‍රාණ දේශනාවල දැන් අර ඔය දෙක තමයි හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය ඒ ටිකෙන් ඕකම තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ආරම්මන අර රූප ආරම්මනයක් ශබ්ද ආරම්මනයක් නිසා හිතක් හට ගන්නවා. දැන් ඔයා කියන්නේ කවුරු හරි කෝල් එකක් දීලා කිව්වනම් ඒ ශබ්ද ආරම්මනය නිසානේ මගේ ඒ අරමුණ ඇති වෙන්නේ. අර ඒ හිතට වෙන හැටිම තමයි දැන් මම ඒක සාකච්ඡා කරන්න ඉවර වෙලා අර පටාන දේශනා ටික හනකොට ඒකයි මම කියන්නේ වැඩිපුර තේරෙනවා කියලා.
ඉතින් එතකොට කෝ ඒක එතකොට ඔයා කරපු දෙයක් මට කියන්නකෝ. ඒ කියන්නේ ඔයා විසින් ගත්ත දෙයක්. ඒ කියන්නේ දැන් හැම එකක්ම මොකක් එක්කත් හේතුවකින් මම නැත්නම් කවුරු හරි කෝල් කරපු එකෙන් කොහොම හෝමනේ ආවේ. ඔයා විසින්ම මතු කරගත්ත දෙයක් තියෙනවා.
එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ බලාගෙන යනකොට.
ඉතින් මේක හම්බ වෙන්නේ නැති කියලා අවබෝධ වෙන එකම තමයි මේ ධර්මයට එනවා කියන්නේ. ඒ කියන්නේ එතකොට මොකද්ද වෙන්නේ අන්තිමට තේරුම් ගන්න. ඒ කියන්නේ යම් කිසි කියාවලියක් ඒ කියන්නේ ග්‍රහකෙන් ඔක්සිජන් පිට කරනවා අර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඉතින් ඒවා ඒ ගහ කෙනෙක් නෑනේ. ඒ වගේ මේකත් මේ මැෂින් එකක් වගේ පිළිබඳව එන අවබෝධයක් එනවා. දැන් අර එදාත් ඔයාලට මම කියලා දුන්නේ අර බඩගෙන බඩේ ආහාර ජීර්ණය වෙලා ඒ කියාවලිය වෙනවා. ඊට පස්සේ පෙනහළු වැඩ කරනවා. හෘදේ ස්පන්දනය වෙනවා. ඔච්චර වාර ගණන් කවදා ඔයා කිව්වද කරන්න කියලා. නෑනේ. ඉතින් අන්නේ වගේ තමයි මේ ආයතන හයත් අපි කියන්නවත් අපි පණවන්නවත් අපි කියන්නවත් නෑ. අර හැම වෙලාවෙම වැඩ කරනවා. වැඩ කරනකොට ඒක ඉස්සරහින් කාබන් කොලයක් වගේ එකක් තියෙනවා. මේක දැන් සුදු පාටයි කියමුකෝ. මේක يعني විඥානේ පත්තු වෙන්නේ සුදු පාටින් කියුප්පත් වෙලා නෙමෙයි හන්නේ. ඒක ඉස්සරහින් කාබන් කොලයක් වගේ එකක් තියෙනවා. ඒක නිකන් දේතුන් වගේ එළියට පාට පේන්නේ. ඒ කියන්නේ අර කාබන් කොලේ හරහා එනකොට. නැත්තම් තන සුදු පාට විතරයි තියෙන්නේ. ඒ කාබන් කොලේ වගේ තියෙන එක කිය තමයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ අර මුලාව රැවටිල්ල. ඒතකොට අර තියෙන පාට නෙමෙයි පේන්නේ විචිත්‍ර වර්ණ. අර නිකන් මුලා වුණ නිකන් සීන ලෝකයක් වගේ එකක් අපි රැවටිල්ල ගතියකින් තමයි මේක පේන්නේ. නැත්තම් අර සැබෑ ලෙසම දැක්කනම් අර වගේ මේ කියාවලියක් තියෙන ඉතින් අර එතන ඒ කාබන් කොලේ හර කියන්නේ මමත්වයේ වගේ ওই තියෙන අවිද්‍යාව කියන ওই කොටස් ටික. ඉතින් අර සත්‍යයක් ඉන්නෝ කියන ඒ වගේ කොටස් ටික. ඒතොර වැරදි පෙනීමක් ඉන්නේ. සුදු ආලෝකයක් නෙවෙයි අපිට පේන්නේ. ඒ කියන්නේ අරකින් බාධා දෙය දුන්න වගේ වෙනස් ආලෝකයක් පේන්නේ. ඉතින් කොහොම එකක් වෙන්නේ. ඉතින් අර අපි දැන් බණ කියලා ධර්මයේ කතා කරලා නිතරම අපි හරවන්නේ මේ ඒ කියන්නේ මේක ඇත්තටම හටගන්නේ කොහොමද කියලා පෙන්නනවා. ඒ කියන්නේ මම කියන කෙනාට මෙතන පැවැත්මක් තියෙනවද? එයා දෙයක් කරනවද? නැත්නම් මොකද්ද කියලා එයාට මෙතන කරපු දෙයක් තියෙනවද? එයාට හිතන්න පුළුවන්ද? මොකද්ද මෙච්චර කල් කරලා තියෙන්නේ කියලා බලන්න උගන්නනවා. ඊට පස්සේ සුභාධර්මයේ පවතින කියාවලින් වගේම මේක සමානයි නේද කියන තැනට මෙච්චර කල් කෘතිම ඉඳපු කෙනා අර දක්වා තල්ලු කරන්න තමයි ඇත්තටම ඒ කියන හැම වචනයක්ම කියන්නේ. එතකොට ඉතින් අර බුද්ධිමත්ව හිතුවත් තේරෙනවා දැන් වාට තේරෙනවානේ දැන් මම කියලා නෙමෙයි සිතුවිලි එන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අර පුරුද්ද බලපාන සිතුවිලි එන්න. ඒ කියන්නේ අපි සංසාරේ නිතර නිතර අතීතේ මමත්වෙන් ගත්ත දේවල් බලපානවා දැන් සිතුවිලි එන්න. ඒ කියන්නේ ඇලුන දේවල් එහෙම අර මං කිව්වේ අර ඩස්බින් එකේ කරකෙනකොට ওই දේවල් ටික අර උඩට එනවා එක එක කියලා. දැන් ඒවයිට බලපාන අතීතයේ ඉගෙනගත්ත දේවල් ඊට පස්සේ මොකද්ද අපි කැමති දේවල් වශයෙන් ඉඳ සිස්ටම් එකක්නේ තියෙන්නේ. ඒ සිස්ටම් එක ගැන ඥානෙ තියෙන්නේ. එතකොට අපි දකින වටිනාකම් ගැන උන්වහන්සේට ඕනනම් හිතලා ගන්න පුළුවන් කුතජ්ජනයන්ට සාපේක්ෂව ඒක දකින්න පුළුවන්. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ හිස්භාවේ ශූන්‍යතාවයක් පවතින කියලා දන්නවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාට ශූන්‍යතාවයක් පවතිනෝනේ. ඒ කියන්නේ අපි ශූන්‍යතාවයක් කියන්නේ මොකුත් නැහැ කියන එකනේ. ඒ කියන්නේ කාම්බ්‍රේ මොකුත්ම නැහැ කියන එක වගේ එකක්නේ. අතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. තියෙනව කියන අන්තේවත් නැහැ කියන අන්තේවත් නැත්තම් මධ්‍යස්ථයි කියන අන්තේවත් ඒ තුනේම නොගෑවෙන්නේ නැති ස්වභාවයක් අතන තියෙන්නේ. ඒ කියන්නේ ওই තුනේම ගෑවිලා නැහැ. ඒ කියන්නේ ওই තුන තියෙනවා කියලා නෙමෙයි කියන්නේ ওই තුනේම ඉහළින් තියෙන නෙළුම් මල වගේ. ඒ කියන්නේ අර නෙළුම් මල වතුරෙත් නැහැ, මඩෙත් නැහැ. ඒ පොළොවලත් ගෑවිලා නැහැ. මේ වගේ අර උබ්බතාව ස්වභාවයකින් වගේ තැනක ශූන්‍යතාවයක් තියෙන. ඒතකොට මේ ලෝක පරිහරණය කරන දේවල් එහෙම දැනෙන්නේ නැති ස්වභාවයක් වෙන. ඒ කියන්නේ මේක තනි කර හදාගත්ත ලෝකයන්නේ දැන් පරිහරණය කරන්නේ. ඒකෙන් මිදුනහම මේකේ දේවල් ගැන තියෙන දැක්ම සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒත් ඉතින් අනිත් පුතජන වගේ ඉතුරු කාලය ගත කරනවා නැත්නම් දානවත් වල දන්න හම්බ වෙන්නේ නැහැ නේ. නැත්නම් මිනිස්සුත් පව කරගන්නවා. ඉතින් අර එහෙම වෙනවනේ. ඒ කියන්නේ ඒ නිසා සාමාන්‍ය විදිහට ඉන්න වෙනවා. මොකද පෙර කර්මයෙන් ලැබුණ ශරීරයක් නෙමෙයි පවතින්නේ. ඒ කියන්නේ මේ ආත්මේ හදාගත් එකක් නෙමෙයිනේ. එතකොට ඒක ගෙවෙන කන් ආයෙත් ඉතින් ජීවත් වෙනවා. ඔහොම තමයි ඉතින් ඒක පවතින්නේ. දැන් අර ඔව් කියන්නේ නැති
මම කියන එක වෙනුවට එතන ඊට පස්සේ අර දැන්ට අපි කියන්නේ මම කරනවා මම හිතනවා මම මේ ඉලිප්පිලා කියන්නේ ඒක වෙනුවට ප්‍රඥාව ඒක ප්‍රඥාවට යනවා එතන නේ මම කියන තැන.
අන්න හරි. දැන් මම කියලා වැඩ කරන තැන කියාකාරීව ඉන්න කෙනා ඉබ්බලා එතන ඒ කියන්නේ අවබෝධය කියන්නේ ප්‍රඥාව කියන ධර්මතාවය එතෙන්ට ඇතුල් වෙනවා. එතකොට
ප්‍රඥාව තමයි ඒක ඊට පස්සේ කරගෙන යන්නේ. අර මම කියන එක ඩිස්ප්ලේස් වෙනවා ප්‍රඥාවෙන් නේ.
අන්න හරි. මම කියන එක ඩිල විනාශ කරලා දාලා එතෙන්ට ඇතුල් වෙනවා ප්‍රඥාව. එතකොට අර කාබන් කොළ එතනින් අයින් වෙනවා. අර මං කිව්වේ අර මේ පේන පාට නෙවෙයි පේන්න දෙන්නේ දේ දුන්නක් වගේ අර විචිත්‍ර කරලා පෙන්වන්නේ කියලා. මමත් ඒක අයින් වෙලා අතන ප්‍රඥාව කියන ධර්මතාවය ඇතුල් වෙනවා. ඇතුල් වුණාම ඉතින් එතන තියෙන මේ යථා ස්වභාවයෙන් මේක පවතිනවා. එතකොට ඇත්තම කියනවා නම් මොකද වෙලා තියෙන්නේ? අපි ස්වභාව ධර්මයකට එකතු වීමක් වගේ එකක් වෙලා තියෙන්නේ. කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන අනිද්දේ බලුත් එහෙමනේ. දැන් දස් වලින් ගෙඩි හදනවා, මල් පිපෙනවා, සුවඳ හමනවා, ඔය ගොඩක් දේවල් වෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා ස්වභාව ධර්මයේ නිර්මාණාත්මක හැකියාවේ ඒ වගේ ඒ සමාන වෙනස්ම නිර්මාණයක් තමයි මේ කය කියන්නේ. එන්නේ දූරියන් ගහ හදලා තියෙන ස්වභාවය දැන රෝස මල හදලා තියෙන. ඒව හදපු ඒව අතර මේ තවත් වෙනස් ආකාරي නිර්මාණයක් තමයි මේ කය කියන මේ අපි හඳුනාගෙන ඉන්නේ. මේකට වැඩේ තියෙන්නේ අර දැනෙනවා කියන පැත්තිය තමයි වරද හරහට හිතලා දෙන්නේ. ඒ කියන්නේ අරවට දැනෙන්නේ නැහනේ. මේකට දැනෙන දේවල් දැනෙනවා කියන ගතියක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒකට වැරදි දත්තයක් එන්ට වෙලා. ඒ කියන්නේ මම කියලා වගේ එකක් එන්ට වෙලා ඇතින්. මේ දත්තෙන් තමයි මේක තනි කර නොමගේ කියලා මේ යන්නේ. හැබැයි එහෙම වෙලා තියෙන්නේ මේ වගේ පැවැත්මට. ඒ කියන්නේ සුභා ධර්මයෙන්ම දාවුත් හොඬු තමයි මේ වඩා. ඒ කියන්නේ අර මේක පවතිනම තමයි ඒක ඒකම හැදිලා තියෙන්නේ. හැබැයි ඒක අපිට ඩිලීට් කරගන්නත් පුළුවන් ඕන ඇතින්ට ගිහලා. ඒ කියන්නේ අර ඒ දෙක හැකියාවල් දෙකම සහිත තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. කියන්නේ ඔයනම් ඒ විදිහට යන්නත් පුළුවන්. ඒ කියන්නේ වැරදි දත්තෙත් එක්ක ලෝකේ යන්නත් පුළුවන්. ඒ කියන්නේ මම කියන ගතියයි මේ දේවල් එක. නැත්තම් ඒක යථා ස්වභාවය දැකලා එතෙන්ට හරියට ඇතුළත් කරගන්නත් පුළුවන් ප්‍රඥාව. ඒතරම ස්වභාව ධර්මයේ පවා අපිව මොලා වෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මං උදාහරණ කියන්න ඔයාලට ඕක හොඳට තේරෙන්න. දැන් ඔය සමහර ගස්වල තියෙනවා අපේ ඇඟේ ඇලෙන්න පුළුවන් විදිහට මේ බීජවලම හැදිලා තියෙනවා මේ තුත්තිරි එහෙම තියෙන්නේ.
ඔව් ඔව්.
එතකොට ඊට ඇවිල්ලා ස්වභාව ධර්මයෙන්ම නේද උගුල් හැදලා තියෙන්නේ.
ඔව්.
ඔයාලට පොඩි කාලේ මතක ඇති ඔය කැලවල් වලින් එහෙම ගියන් ඇවිල්ලා උගුල් වල තියෙනවා පොඩ්ඩක් අයින් කරන්න. ස්වභාව ධර්මයෙන්ම නේ උගුල් හැදලා තියෙන්නේ. එහෙනම් මේ ස්වභාව ධර්මයේ ඒ ගස් කොළන් වලටත් උගුල් දීලා නම් අපේ මේ කයට ගුණක් දීලා කියලා තේරෙන්නේ නැද්ද මම කියන එකත් දැන් ඒ වගේ ගුණක් තමයි. එකෙන් වාට යමක්ම තේරෙයි. ඔබ පොඩි කාලේ මතක ඇති ඔය තුත්තිරි දිනවා තව කියලා තියෙනවා. තව ඒවා තියෙන සත්තුන්ගේ ගේ ගෑවිලා යන්න. තව ඒවා තියෙන හුලං ආපුවන් ඒවට. සමහර ඒවා කරන වෙලේ ඇටේ පුපුරනකොට ඈතට විසි වෙනවා. ඒ කියන්නේ අර මේ ඒ වගේ බලයක් යොදලා තියෙනවා. ඒවගේ ඒක නිර්මාණ තියෙනවනේ. දැන් සුභා ධර්මයේ සමහර ඒවා පාවිලා යන දෙන්නේ. ඔය වගේ සුභා ධර්මයේ කරහ උගුල් අතර අපිටත් තියලා තියෙනවා උගුලා.
ඔව් මේකට හිතක් දීලා තියෙනවා මමත්වයෙන් ගන්න.
ඔව් ඒ දුන්නේ හිතට මමත්වයෙන් ගන්න පුළුවන් උගුල දීලා තියෙනවා. අන්නේ උගුල නිසා යනවා. ඉතින් අර උගුල ටහුනේ කියන රැවටෙන එක තමයි. ඒ කියන්නේ ඒකෙන් යන එක නවත්තන්න තමයි මෙතන කරන්නේ. එතකොට අර ඒක යථා ස්වභාවය පෙන්නපුවාම මෙතන මේ උගුලට පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට මගෙන් අහන්නේ පවුගුල හැදුවේ කවුද කියලා ඒ බුඩුත් බටු කරන්නේ. මොකද දූරියක් ගහේ ගඳ හැදුවේ කවුද කියලා මට උත්තර නැහැ නේ. ඒ කියන්නේ මගෙන් අහුවත් මේකට උත්තර නැහැ. මේ ඔතන උගුලෙන් බේරෙන්න පොළො.
ඉතින් ඔය ඕක උගුලක් ඕකෙන් නිදෙන්නේ මෙහෙමයි කියන්නේ. ඉතින් බුදු දෙනුම පාළ වෙලා කියන්න ඕනේ නැත්නම් ඉතින් කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැහැ නේද?
නෑ කවදාවත් නෑ. ඒ කියන්නේ මේක හරිම ගැඹුරු විදිහට යනවා. මේක ඔන්නෝ ධර්මයේ තේරුණොත් තමයි බුදුහාඳුරන්ට සැබෑ ගෞරවය ඇති වෙන්නේ කෙනෙක්ගේ. එතකොට ඔය මල් පූජා කරන එකවත් ඒ දේවල් හරහා ඇති වෙන ශ්‍රද්ධාව නෙවෙයිනේ ඇති වෙන්නේ. මේ 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 ධර්මය අපිට කියලා දුන්නානේ කියන අර අපි කියන පැත්ත මේ පැත්තේත් නෑ බුදුහාඳුරෝ කියන පැත්තත් නැති වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට අර උන්නාසේලා තුල ඇති වෙන ලොකු ගරුත්වයක්. ඒ කියන්නේ මමත්වයක් නැති ගරුත්වයක්. එතකොට ඒ ශ්‍රද්ධාවයි අර මනුස්ස ලෝකයේ පුද්ගල භාවය කරන ශ්‍රද්ධාවයි කියන්නේ ශ්‍රද්ධාවල් දෙකක්. ඒ කියන්නේ අරකට අයිතිකාරයක් ඉන්නවා. මේකට ඇවිල්ලා අයිතිකාරයක් නැති දෙයක්. දැන් මම උදාහරණයක් කියන රෝතමලේ සුවඳ පිට වුණාට අයිතිකාරයක් නැහැනේ. රෝතමල්ට අන්නේ වගේ ඒ සුවඳට මම උපමාස්තු ශ්‍රද්ධාව අන්නේ වගේ ඒ ශ්‍රද්ධාවක් පවතිනවා. ඒනට අයිතිකාරීත්වයක් නැහැ. ඉතින් පොතඥන් ලෝකේ තියෙන එකයි මේ ධර්මයේ තේරුම් ගත්තාම මේ අපි දුක් විඳින සංසාරයෙන් බේරුණානේ අරක මේ කියලා. ඒ ඇති වෙන දේ ගොඩක්ම වෙනස් ආකාරයේ දෙයක්. ඒවා වචනවලින් විස්තර කරන්න බෑ මේ ශ්‍රද්ධාව ගැන. අර ශ්‍රද්ධාව විස්තර කරන්න පුළුවන් පොතඥන් ලෝකේ තියෙන එක. ඒත් මේ මෙතන ඇති වෙන එක අපිට වචන භාවිතා කරලා විස්තර කරන්න දැන් පොඩි එක නිවනක් එක්ක පවතින එකක් නේ. නිවන එතකොට වචන වලින් ගලපන්න පුළුවන් එකක් නෙවෙයි නිවන කියන්නේ. ඒ කියන්නේ නිවනට අර්ථ දක්වන්න බෑනේ. ඒ කියන්නේ නිවන කියන්නේ කොහෙවත් ගෑවිලාවක් තියෙන එක්කුත් නෙවෙයි, නොගෑවිලා තියෙන එක්කුත් නෙවෙයි, මැද තියෙන එක්කුත් නෙවෙයි, මෙතන තියෙනවා කියලා ගන්නත් බැරි අර ධර්මතාවයන් නිවන කියන්නේ. ඒ කියන්නේ එතකොට මේ වචන වලින්වත් කිසිම දෙයකින් අර්ථ දක්වන්න බෑ. දැන් අර පුද්ගලයා ඉන්නෝ කියන දෘෂ්ටිය කැඩෙන එක තමයි ධර්මයට ඇතුල් වෙන තැන. හැබැයි ඉන්නෝ කියන දෘෂ්ටිය කැඩුණා කියලා සම්පූර්ණයෙන් නිවන් දකින්නේ නැහැ. ඒ දන්නවද ඉන්නෝ කියන දෘෂ්ටිය කැඩිච්ච ගමන් අනිත් පැත්තේ හිතන් ඉන්නෝ නැහැ කියන දෘෂ්ටිය දිනනවා කියලා. නැත්නම් අර අනිත් පැත්තේ ආයි දෘෂ්ටියකට පැටලෙනවා. එතකොට දැන් ඉන්නෝ කියන දෘෂ්ටියත් ගැලවෙනවා සෝවන් වෙනවා ඒක හරි. හැබැයි ඉන්නෝ කියන දෘෂ්ටිය ගැලවුණා කියලා අරහත්ත්වයට පත් වුණාම කියන්න බෑ. මොකද ඊට පස්සේ නැහැ කියන දෘෂ්ටිය එන්න පුළුවන් එයාට. ඒ නෑ කියන්නේ ඉන්නවට සාපේක්ෂව නේද?
ඔව් ඔව්.
එහෙනම් මේකේ ඇත්තටම අවබෝධ වුණාම වෙන්නේ ඉන්නෝ කියන අන්තේත් නෑ යා. ඒ කියන්නේ අපි පස්තාරයක තියෙනවනේ ධන කියන පැත්ත. ඒකෙත් නෑ. ඊට පස්සේ පස්තාරේ තියෙනව ඍණ කියලා පැත්ත. නෑ කියන අන්තේ ඒකෙත් නෑ. ඊට පස්සේ මැද තියෙනවට බිඳු බිඳු අන්තේට අවදී අපි ඔන්චිල්ලාවක් වගේ ඇදලා තැරපන් ඉස්සරහට ගිහිල්ලා පස්සාට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා පස්සාට ගිහිල්ලා එහෙම එහෙම අන්තිමට මැද නතර වෙනවා. ඒක මේ මැද නතර වෙනවා කියන තැනත් උපේක්ෂාව කියන තැනක් නෑ. ඒ කියන්නේ ওই තුනෙන් කොතනක හරි හිටියොත් අවුරුhari එයාට තාම ධර්මයේ හරියටම තේරෙලා නෑ. ওই තුනේම නොගෑ වෙනවා. දැන් මම උදාහරණයක් කියන්න ගලකට පුද්ගලයෙක් ඉන්නෝ කියන එක ගැලපෙන්නේ නැහැ, නෑ කියන එක ගැලපෙන්නේ නැහැ. ඔය එක්ක කීමක් පණවන්න බැරි ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ අන්තෝලේ දැන් වතුරට පුද්ගලයෙක් ඉන්නෝ කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. මොකවම්ම කියන්න බැරි නිකන් චීස් භාවයක් නේ තර අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඒකට අන්නේ වගේ පණවන්න බැරි ස්වභාවයක් මේ කය ගැන එනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නෝ කියන අන්තේත් නෑ, නෑ කියන අන්තේනොත් ගැලවෙනවා. ඒ කියන්නේ මත් ඒ දෙකම දාන්තයක ඉන්නෝ නම් ඒකෙනොත් ගැලවෙනවා. ඒ තරම් දුරට මේකේ ප්‍රශ්නේ ලියනවා. හැබැයි මුලින් ඕනි නෑ කියන තැනට එන්න තමයි ඕනි. දැන් ලොකුවටම බැඳලා ඉන්නේ ඉන්නෝ කියලානේ. එතකොට ඉන්නෝ කියන එක කඩන එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඒක කැඩුවට පස්සේ අනිත් එක වෙනවා. ඉතින් අර අන්නේ වගේ ඒකත් අරන්තේ ගිහිල්ලා නැතර වෙනවා කියන්නේ තවත් ඉන්නෝට සාපේක්ෂව තමයි නෑ කියන්නේ. ඒ කියන්නේ ඒක සාපේක්ෂ ධර්මයක් නෑ කියන එක. මේක තේරෙනවද දන්නේ?
ඔව් ඔව් තේරෙනවා තේරෙනවා.
මගේ તો කල්පනා කර කර ඉන්නේ.
නෑ නෑ නෑ. ඇත්තටම මම හිතුවේ
මේකද ඉතින් යන්නේ. එතකොට මොකොත් කියන්න බැරි එකයි නිවන කියන්නේ. අර ඔ අර්ථ දක්වන්න බෑ කියන්නේ ඒකල දැන් තේරෙනවද? ඒ කියන්නේ ඉන්නෝ කියලාවත් නෑ කියලාවත් කොහොමවත් පණවන්න බෑනේ. අර එතකොට නෙළුම් මල මඩේ ගෑවිලත් නෑ, වතුර ගෑවිලත් නෑ, කොළෝල ගෑවිලත් නෑනේ. එතකොට අපිට මඩේ ගෑවුනා කියලා පණවන්නත් බෑ, කොළෝල ගෑවිලා කියලා පණවන්නත් බෑනේ. ඇත්තටම ගෑවිලා නෑනේ. එතකොට අර ඉන්නෝ නෑ මධ්‍යස්ථ කියන අන්ත එක්කවත් පණවන්න බෑ අර නිවන. එතකොට ඒක වචන වලින් කියන්න ක්‍රමයක් නෑ. අන්න ඒ වගේ තමයි ඒ ස්වභාවය තියෙන්නේ.
ඒක අර තවත් ඒක ගැන දන්න කෙනෙක් එක කිව්වහම ඒක දැනගන්නවා මිසක් නැත්තම් ඉතින් එහෙම විස්තර කරලා කියන්න බෑනේ.
බෑ, කාටවත් විස්තර කරලා කියන්න බෑ. ඒක තේරෙන කෙනෙක් එක්ක විතරයි විස්තරහට කතා කර කර යන්න පුළුවන්. දැන් ඔයාට යමක්ම තේරෙන හින්දා අර මම කතා කර කර විස්තරහට යනවා. නැත්තම් දැන් පොතඥන් ලෝක කෙනෙක් අල්ලගෙන බලන්නකෝ, එහෙම විස්තර කර කර යන්න එයාලට යන්න බෑ. මේ දැන් බලන්නකෝ ධර්මයේ තේරුම් ගන්නත් කොච්චර මේ දුර්ලභ අවස්ථාවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ හේතු සකස් වෙලා ඒ ප්‍රඥාව ඒ හැමදේම තිබිලා ඒ අවශ්‍ය බණපදේ කියවලා ඒක පුදුමම දෙයක් තමයි. සමනෝද ඉතින් කල්පනා වන්නේ මේ දස්සන. කල්පනා කරනෝ නෙවෙයි වෙනවා.
අර අර එක දවසක් මම ඔයගෙන් අර බුද්ධ පූජාව ගැන එහෙම ඇහුවේ. ඒ මේ ටික එහෙම රෙකෝඩ් කරලා තිබ්බනම් ඇත්තටම හොඳයි. එහෙම දාන්න කාට හරි අහන්න දැන්. ඒක හොඳ කාලකට ඉස්සර ඇහුවේ මං.
ආ මට ඒක මතක නෑ කොහොමද කිව්වේ කියලා. මොකක්ද අහපුවත් නෑ.
මං ඇහුවේ අර දැන් බුද්ධ පූජාව තියෙනවා අපි බුදුහාමුදුරන්ට දැන් අර උදේට උණුපන් ඇල්පැන් තියලා ඒ වතාවක් කරනවා. දැන් ආනන්ද හාමුදුරුව එහෙමත් කරානේ, රහතන් වහන්සේලා එහෙම කරානේ බුදුහාමුදුරු පිරිනිවන්වට පස්සේ. දැන් ඉතින්දි ඔයා කිව්වේ දැන් ඒවා නොකළා නම් ඒවා පවත්වගෙන යන්නේ නැහැ. ඒකෝට දැන් හැමෝම ධර්ම අවබෝධය කරන්නේ නැහැනේ. ඒකෝට ධර්ම අවබෝධය නොකරන කෙනාට රහතන් වහන්සේලා ආදර්ශයක් වෙන්න ඕනේ ඒවා කරලා. ඒකෝට අඩු ගානේ ඒ ධර්මයට යොමු වෙන්න නැත්නම් ඒ ටික හරි කරලා මේ පින් වැස් කරගන්න තියෙන්න ඕනේ නේද කියලා රහතන් වහන්සේලා ඒව කරේ කියලා.
ඔව් අනිවාර්යයෙන්. ආ ඔව් ඒ ටික දැන් තමයි මතක් වුනේ. අර මම ඒකේ කියන්නේ ඇර සාරිපුත්ත හඳුරතු කයි දේශනා කරන්න ඕනේ. මමත් මේ බිස්සොන්ට මොකද මමත් මේ බිස්සොන්ට ආදර්ශයක් නොවුනොත් කවුද වෙන්නේ කියලා මොකක් හරි
තැනක කියනවා. ඔව් ඒක කිව්වා ඔයා එදා. ඒක තමයි දැන් ඒව හැම දැන් මම ඒ ප්‍රශ්නේ අහපු හින්දා ඒ කාරණා ටික කිව්වා මිසක් නැත්නම් හිතලා ඒ කාරණා ටික කියවෙන්නේ
නැහැනේ.
දැන් අර ඒ වගේ වෙලාවල් වලට එහෙම හොඳයි ඉතින් අර ඒක රෙකෝඩ් කරලා තියෙනවා නම්. ඒකවල මොකද නැත්නම් ආයේ ওই කාරණාව කවුරු හරි අහලා ඔය පැහැදිලි කිරීම කරනවා කියලා එකක්
වෙන්නේ
කියලා හිතන්න ගානේ.
ඔව්
ඒක නැහැ ඒක. ඒක ඒ වගේ එහෙම ඉතින් හොඳයි එහෙම අර ඉගෙනහනද කෝඩින්ට.
මේක තමයි ගොඩක් ඒ වගේ ගොඩක් වෙලාවට දාගන්න ඔය සමහර කොටස් වැදගත් ඒවා තිබ්බන් ආයේ විස්තර කරන්න ඕනේ නැහැ. කියන්නේ අර අපි දැන් සාකච්ඡා කරන්නේ ගොඩක් මෙහා මට්ටමේ දේවල්නේ. ඒ කියන්නේ අර පුතඥන් භූමියෙන් එහා දේවල්නේ. ඒකට දැන් ඔයාලා ඇහුවත් පුතඥන් ලෝකේ ප්‍රශ්නයක් ඇහුවත් මම දන්නවා ඒක අහන්නේ ගොඩක් වෙලාවට අර නිවන දක්වාම ගැලපෙන උත්තරයක් එක්ක කතා කරන්නේ නේ අහන්නේ. ඒ කියන්නේ ඒක කොහෙන් හරි විතර පෙරලෙන විදිහටනේ. ඉතින් අර ඒවා ඇත්තටම වටිනවා. මොකද මේ දේවල් අහගන්න ඇත්තටම අර වීරයේ තියෙන අයට මනස ලෝකේ අවස්ථාව නොලබෙනවා. ඉතින් දැන් අර ඊපෙරේද කතා කරපු මේ නේවි එකේ යාට දැන් අර මේ කියන්නේ මේ දේවල් අර හරියට තේරුම් ගන්න බැරුව නේද තියෙන අවුරුදු ගානක් මහන්සියලානේ. එයාට අර අවශ්‍ය පොයින්ට් එක අහුලා නැහැ. දැන් අර ඉවක් වගේ යාට එතන අහුනේ අර දැන් අපි මේ දේවල් කරන් යන හින්දානේ. ඒතොර අපි දැන් තව 100කට හරි උදව් කරත් ඉන්න වටිනවනේ යාළගේ සංසාරයට. දැන් අර කවදාව කතා කරපු නැති කොටස් ටිකක් අද කතා කරා. අර දැන් අර සුත්තිරිගාගේ එහෙම තියෙන ඒ වගේ දේවල් වලින් වෙනස්ම ටිකක් කතා කරා. ඒ කියන්නේ මොඩ මිනිස්සු සමාහයට වට එක එක දේවල් කියන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙන අර මොකක්ද අර පැවත කෙනාපු සම්ප්‍රදායික විදිහටම අර හාමුදුරුවෝ ප්‍රාලි ගාතාවක් කියනවා. ඊට පස්සේ අර වන්දනා කරනවා. එහෙම අර නිකන් ආපු කමයක් නේ බලාපොරොත්තු
වෙන්නේ.
ඒතකොට මේක ප්‍රැක්ටිකලි විස්තර කරන්නේ නැහනේ අර කවදාවත් මේක ප්‍රැක්ටිකල් මෙහෙමයි වෙන්නේ කියලා. දැන් එයාලා
දැන් බුද්ධහගම මෙන්න මේකයි කියලා අර ඇටම උලේන හරවලටම මේ බහැලනේ තියෙන්නේ. බෞද්ධ නම් මෙහෙමයි මේක කරනවා, මෙහෙම බණ අහනවා, මෙහෙම පන්සල් යනවා, සිවි ගන්නවා. ඒකෙන්තර බුද්ධහගමක් මිනිස්සුන්ට දැන් තේරෙන්නේ නැති ගන්නත වෙලානේ.
අන්න ඒක එලා
තියෙන. එතකොට මෙහෙම ඕම නෙමෙයි මෙහෙමයි කිව්වට ඉතින් වැඩක් නැති ගන්නත වෙලා.
ඔව් මේකත් අර මේ අර මොලේ මේ අපේ දැන් තියෙනෝනේ අර පහුගිය කාලේ අය අර IS IS කට්ටිය එහෙම ආවේ යාලගේ මොලේ අර සුමය කළා කියලා කියන්නේ පද්ද ඒ කියන්නේ මොලේ අන්බ්‍රේනස් කළා කියලා. ඒ වගේ තමයි මේ ධර්මයට එන අයත් එක එක කට්ටිය අල්ලගෙන යාලගේ මොලේ හොදනවා වගේ එකක් කරනවා. ඒත් දැන් එහෙම වුණාම යාල ඒ මතවලම තමයි ඉන්නේ. එයාලට ඒකේ ප්‍රයහින්ද සමහර අයට අභිධර්මයේ ඕනේ නැහැ කියලා. සමහර අය කියනෝ මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියලා. සමහර අය කියනවා දිව්‍ය ලෝකයක් නෝ කියලා. ඒ වගේ දේවල් වලින් හැරෙ මිනිස්සුන්ගේ ඔළු කාලා තියෙනවා. දැන් එහෙම වුණාම යාලා ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ අර බුද්ධිමත් අය නම් ඒ දෘෂ්ටි වල ඉන්නේ නැහැ. උනාට අර පව් ඉතින් මෝඩ මිනිස්සු. දැන් සමහර ධර්මේ කතා කරන අය ඉන්නවා. ඒ කියන්නේ තව ඉන්නවා. ඒ කියන්නේ වෙනම ආපු අය තව ඉන්නවා. මටත් හම්බුලා තියෙනවා. මේ ධර්මයේ මේ විදිහටම කතා කරන තව කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ ලංකාව තුලත් ඉන්නවා, රටත් ඉන්නවා. දෙයිත් යාලව හරි අහු වුණා නම් අපි හෝ යාලව හරි කවුරු හරි හම්බුණා නම් අරගොල්ලන්ට ලොකු දෙයක් වෙනවා. ඉතින් අපරාධයක් ඉතින් අන්න ඒකනේ වැඩේ. අර ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ මේක අර කනකස් දේවා වියසිදුරින් අහස දකිඩු වගේ. ඒ කියන්නේ හරිම දුර්ලභ තැනක් තමයි මේ හැම දෙයකින්ම බේරිලා මේක අහගන්න තේරුම් ගන්න තැනකුත් නැති වෙනවා. එතෙන්දි තමයි ධර්මයේ හම්බ වෙන්නේ. එතකොට තමයි එයාලා කියන්නේ. එතකොට එයාට භාවනා කරන්න කෙනෙකුත් නැහැ, බණහන්නක ස්වභාවයකුත් නැහැ. එයාට ස්වභාව ධර්මයට එකතු වෙනවා. එතකොට හරියට නිකන් ගහක් වගේ වෙනවා. ඒ කියන්නේ ඉදස්පාම යන්න වෙනවා. එතකන් ඉතින් ඔය ඉන්න බුද්ධිලයට අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. එක්කොත් එයා හරි එක කියලා අල්ලගෙන ඉන්න එක දෙයක්, නැත්නම් එයාට හරි දෙය තේරුන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා, නැත්නම් හරි එක තේරුණා කියලා හිතාගෙන ඉන්නවා. ඔය දෘෂ්ටි දෙකෙන් එක තමයි හැමදාම ජීවත් වෙන්නේ. දැන් ඇත්තටම ධර්මයේ තේරුනොත් තේරුණේ කාටද කියලා යගෙන් ඇහුවොත් එයාට කියන්න වචන නැති වෙනවා. ඒ වචන නැති වෙන්නේ මේක මැෂින් එකක් කියලානේ කවදා හරි තේරෙන්නේ. ඒතර මැෂින් එකකට කියන්න දෙයක් නැහැනේ. කවුරු හරි ඇවිල්ලා අහපුවාම මේ ඔබද ඔය වැඩ කරන්න කියලා ඇහුවොත් මැෂින් එක කියලා කියන්න දෙයක් නැහැනේ. අන්න ඒ වගේ තත්ත්වයකට එනකන් එනවා. අර මමත්තේ කියන රැවටිල්ල මුලාව ඔක්කොම අයින් වුණාට පස්සේ මේක නිකන් රොබෝ කෙනෙක් වගේ තත්ත්වයකට එනවා. يعني එතකොට ලෝකෙම නිකන් රොබෝලා ඉන්නා වගේ පේන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ පුද්දල භාවයෙන් හිටියට අපිට පේනවා යාලා නිකන් රොබෝලා වගේ. හැබැයි යාලා යාලතර පුද්දල භාවයේ තියෙනවා. අපිට මිනිස්සු දිහාමල පාන රොබෝලා වගේ පේනවා. අපිත් රොබෝ කෙනෙක් වගේ පේනවා. يعني මේ කය ඇවිල්ලා පුදුම නිර්මාණයක්. මේක වා හිතන්න මේ ඉපදුන වෙලාව ඉඳන් හෘදේ අවස්ථා කීයක් ස්පන්දනය වෙනවද කිසිම කෙනෙක්ගේ සපෝට් එකක් නැතුව. ඒ කියන්නේ මම කියන්නේ නැතුවනේ ඔය ස්පන්දනය වෙන්නේ විනාඩියකට 72 වාරේ දෙකක් වාරයක් ගානේ. අවුරුදු 80ක් කී වාරයක් මේ වෙනවද? ඒ කියන්නේ හුස්ම ගන්නවද කොච්චර මේ වාර ගාන. ඊට පස්සේ ලේ ගමන් කරනේවා, බෙහෙත් බෙදා හරිනේවා, විටමින් බෙදා හරිනේවා, ගෙවුන කොටස් වර්ධනය වෙනේවා, ඔය වගේ කොච්චර මේ සිස්ටම් එකේ දේවල් ටිකක් කරනවද කියලා බලන්න. ඒ කියන්නේ එකටවත් අපි ඒ කියන්නේ අනකිරීමක්වත් කිසිම දෙයක් කරන්නේ නැහනේ. ඔක්කොම ටික ඒ කියන්නේ ඔටෝ වෙන ක්‍රියාවලියක් නැතිනේ. යන්නේ විතර මේ ඔය ආයතන හය එකක් ඒ ආකාරයෙන්ම දෙත්‍රණ එකක් තමයි දිනේ. ඒ කියන්නේ ඒ ආකාරයෙන් කියත්මක දෙක. ওই දෙක සමානව කියන තැන දක්වාම ඉන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහට බලාගෙන ඉන්න.
ඔව් අර ආයතන වලදී අපිට මමත්වයක් හැඟෙනවනේ. දැන් ඒ ආයතනයත් ඔය හෘදේ ක්‍රියාකාරීත්වය වගේම මමත්වයක් හෘදේ ක්‍රියාකාරීත්වයට අපිට මමත්වයක් දැනින්නේ නැහනේ. ඒ ආයතන හයක් ඒ මට්ටමට එන්න ඕනේ දවසට.
ඔව් අන්න ඒ ගානටම එන්න ඕනේ. ඒ ගානටම આવොත් තමයි ඒ දෙක සමාන වෙන තැනදී අරක දැන් ස්වභාවිකයි කියලා අපි තේරුම් ගන්න දෙදී ඉන්නේ. අරක ස්වභාවික වෙනවා කියලා දැන් හරි ස්පන්දනේ ස්වභාවික වෙනවා හුස්ම ගන්න එක ස්වභාවිකයි කියලා අපි තේරුම් ගන්න දෙද්දී ඉන්නේ හැමෝම.
ඔව්.
තේරුම් ගන්න ඉන්නේ. එතකොට අන්නේ මට්ටමට අරකට ආපු දවසට තමයි ඒ දෙක සමාන වෙන්නේ. එතකොට ඔයාලට හෘදේ ක්‍රියාකාරීත්වයයි ඇසේ කනේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් දැනෙන්නේ. දැන් හෘදේ නටන්නෙත් නැහැනේ, වෙනහළු නටන්නෙත් නැහැනේ මමම කියලා.
ඔව්.
එදාට ආයතන හය නටන්නෙත් නැති වෙන. කියන්න දෙයක් නැහැ ඇත්තටම කියනවා. මොනෝ කියන්නද කියලා අපි කතාවට කියන්නේ.
ඔව්. ඒ වගේ ඒ අර මනසේ වැදෙන අරමුණු ටිකක් කියවුනා.
ඔව්
ඒක තමයි. ඔව්. ටිකක් කියවුනා.
ඔව් ඒ හරියටම හරි. දැන් අර හුලම් පාරක් ඇදලා ගහකට වැදුනාම අර ගහේ අත්තක් හෙලවෙන්නේ යන්නේ වගේ නිකන් අර හේතු සකස් වුනාම හෙලවෙනවා. ඉතින් ඒ පැනලා ගන්න කෙනෙක් නැති වෙනවා.
අර ඔය ඔය ටිකත් එක්ක ආය ඒ පට්ඨාන දේශන අත්හන එක අපිට හොඳයි.
ඔව් අනිවාර්යෙන්.
ඔය දැන් ඔය ආයතන ටික ඔය විදිහට ක්‍රියා කරනවා කියලා දැන් දැන් ඔයා ඒක කිව්වට පස්සේ අර ටික අහනකොට ඒක හොඳ තේරෙනවා.
ඒක තමයි. ඒ නිකන් මේ පෙනෙදම වගේ යනවා ඇති අර කඩඩ මේ පෙනෙදම වගේ යන එහෙම වෙනවා ඇති. මොකද ඔය අභිධර්මයේ තුල තමයි ධර්මයේ ලිහිලා තියෙන්නේ කොටස් කළා දැව ආහනයක් කෑලි කෑලි ගලවනවා කියපුවා අපි. ඉතින් අර අන්නේ කොටස් ටික කරන්නේ අභිධර්මයෙන් තමයි. ඒ කියන්නේ එන නට්ටු වෙන වෙනම ඔය තියෙන ඔක්කොම ටික ගලවලා නිකන් මස් කරනවා කියන්නේ අපි කතාවට. එහෙම කරනවා වගේ අභිධර්මයේ තුල තියෙනවා කොටස් කළා ඔක්කොම ටික බෙදලා වෙන් කළා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සූත්‍ර පිටකයේ තියෙන මේ කතා කරත් අරකෙල් ලිහිනකොට හරි පැහැදිලිව පේනවා මේවා හරියට කියවලා තියෙනවා. ගෙන දැන් වැරදි දෙයක් කියවලා තිනවන නම් පැටලෙනවා දෙක. මේක හරියටම කියවලා තිනවන නම් අරකින් තව තව ලිහෙනවා. ඒ කියන්නේ තව තව පැහැදිලි වෙනවා. දැන් මොකද මම කියනවා මේ මෙතන ඔයිල් පම්ප් එකක් තියෙන එක ඇතුළේ ඔයිල් ගමන් කරන්න කියලා මම පිටින් කියනවා. ඔයාලා අභිධර්මයේ ඉගෙන ගන්නකොට ඒකට දාලා තියෙන වොසර් එක මොකද්ද? ඒකට දාලා තියෙන බටේ මොකද්ද? ඒක ඇතුළේ යන ඔයිල් වර්ගය මොකද්ද? ඒකේ ඝනත්වය මොකද්ද? ඒකට කොච්චර ලීටර් ගණන් දාලා තියෙන්නේ? ඒක කොච්චර ප්‍රෙෂර් එකක් කරනවද? එහෙම එහෙම තව ටිකක් උගන්වනවනේ. එතකොට අර අරක තව තව පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අර තව තවත් හොඳට පැහැදිලි වෙනවා මේ ටිකෙන් අහගත්තට.
ඇත්තටම අභිධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියන්නේ නැත්තේ මේ වගේ අර ධර්මයේ යටගිය කාලෙකට මතු කරලා ගන්න ඕන කෙනාට කරගන්න වෙන්නත් ඇති.
ඔව් දැන් මේ වගේ තේරෙන්නේ නැතිව ඒකෙන් ලියන්න පුළුවන් තව තව. ඒ කියන්නේ දැන් සමහර අයට තියෙනවා උඩින්ම කියපුවාන් දෙයක් මේ තේරෙනවා. මම උපමාවක් කියන්නම්කො. අර ඉස්සර මේ මොකක්ද අර ජාතක කතාවකද කොහෙද තියෙනවා වතුර මෙනික් ගලක් තියෙනවා වගේ පේනවා. ඒ හින්දා ලිඳේද කොහෙද? ලිඳ හීනවනේ කට්ටියත් එක්ක. ඒ කියන්නේ ආපහු පිරුණාම ආපහු හිඳිනවා. එහෙම වෙනවනේ. හැබැයි අර ප්‍රඥාවන්ත කෙනාවට පස්සේ එයා තේරුම් ගන්න ඔයක ගහේ තියෙන්නේ කියලා. බෙන්න මෙනික් ගල ගහ උඩ තියෙන්නේ. බෝධිසත්වයද කොහෙද ඉන්නේ? දැන් ඒ වගේ ප්‍රඥාවන්තයෙකුට ඔක පිටින් බලපු ගමන්ම ඔච්චර දුර මේ යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අර එකනේ අච්චර ලොකු වටයක් වහන්න ඕනේ වතුරක් දැක්වපු ගමන්ම තේරෙනවා මේක වතුර මේ තියෙන ගහේ කියලා. ඒ වගේ අයට අරගෙන පුළුවන්. දැන් ඒ කියන්නේ ඊහිවත් දැන් පැටලිලා කාලයක් ගිහිල්ලා ඔහොම වෙලා තියෙනකොට දැන් අර වගේ ලිද්ද උඩින් මෙහෙලා බලලා ඒකේනොත් නැත්නම් ඒකම අර සෑහෙන කියාවලයකට යන්න වෙනවා. එයාලට මේක හොයාගන්න කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ බාද ලිඳ හාරනවා. ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඒ වගේ වට රවුමක් යන්න වෙනවා. ඉතින් අර ඊ වගේ අයට ඒ කියන්නේ හරි අපහසුයි මේ ගමන යන්න. දැන් ප්‍රඥාවන්තයන්ට සූත්‍ර පිටකේ ලේසි. දැන් ඒ සූත්‍ර පිටකේ කාරණේකුත් තව ටිකක් විස්තර කරන්න ඕන නම් කියමුකෝ. එතකොට ඒක දැන් ධර්මයේ තේරුණ කෙනෙක්ම කියමුකෝ. එයාට තව විස්තර කරන්න පුළුවන් අභිධර්මයේ ප්‍රයෝජනෙට ගත්තාම. ඒ කියන්නේ අර එයාගේ තියෙන හැකියාවට මාත් ටික එකතු කරගෙන තවත් එයාගේ දැනුම වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අභිධර්මයේ ගොඩක්ම කරන්න පුළුවන්. ඒතර ඒ ධර්මයේ තියෙන අර්ථ සූත්‍ර පිටකවල තියෙන ඒවා යට වෙනකොට ඒව ගන්නත් පුළුවන්. ඒ වගේ එක එක දේවල් කරන්න පුළුවන්. අභිධර්මයේ යට කරනවා කියන්නේ ධර්මයට කරන ලොකුම හානි.
නේද?